අයි හැටි තේරුම් ගත්තා. මේ කය කවදාවත් සහනදායි මාර්ගයක් නෙමෙයි, අසහනකාරීත්වය කරා ගෙනියන්නා වූ දෙයක්. හැරෙන්න මේක වෙන දෙයක් නෑ. සියුම තිබුණත්, ඝනව තිබුණත්, දුර තිබුණත්, ළඟ තිබුණත්, හීනව තිබුණත්, ප්‍රණීතව තිබුණත්, අතීතයේ පහළ වෙලා තිබුණත්, දැන් ඒ වගේම දැන් තිබුණත්, මතුවර හරගත්තා. මේ කියන්නා ඔක්කොම රූපස්කන්ධයට අයිති. මේ සියලුම කය රූපස්කන්ධයට අයිති. මේ රූපස්කන්ධය හරියට විග්‍රහ කරන්න ගිහින් බැලුවොත් එක ආකාරයකින් පවතින සහනයක් දෙන එකක් නෙමෙයි. අපි සහනයේ බලාපොරොත්තුවෙන් ඒ පසේ ගියාට ඒ රූපස්කන්ධයන්ගේ කොතනකවත් හටගෙන බිඳිබිඳි යන කෑලි මිස අපිට කවදාවත් අල්ලගන්න වටිනා එකක් නෑ. හටගෙන බිඳිබිඳි යන කෑලි පොඩියක්. කොතන හටගත්ත රූපස්කන්ධයක හටගත්තේ ඔච්චරයි. ඇහැට නොපෙනෙන තරම් ඉතාම සියුම් මේව හටගන්නවා බිඳෙනවා, හටගන්නවා බිඳෙනවා. බිනිබිනි තිබුණු ආකාරයෙන් වෙනස් තත්ත්වයටපත් වෙනවා. තිබුණු ආකාරයේ එකාකාරව හිටින්නේ නැහැ. නමුත් මේ පොඩි පොඩි හටගෙන බෙදෙන මේ රූප පොඩි හේතු කොටගෙන ලෝකයේ ඇතිසේ පේන දේවල් විද්‍යාමානලා ටික කාලයක් දකිනවා. හරියට උපමාවක් කියන පෙන පිළුවක් වගේ. දැන් වක දක්ලාගෙන ගියහම අපිට පේනවා එන පෙන බුබුලු ඇවිදින් ඇවිදින් බිඳිලා පොන්චි පොන්චි පෙන බුබුලු වෙලා මේ පෙන පිළු පෙන බිඳු එකතු වෙච්ච පොඩි අපේ අපි ඒකට පෙන පිළුවා කියනවා. දැන් පෙන පිළුව ඇහැට පේනවා එකක් වාගේ. හැබැයි එකක් වාගේ පෙන්ලා තියෙච්ච පෙන පිළුවේ මොනවද තිබුණේ? පොන්චි පොන්චි බිඳෙන පෙන බිඳු මිස එකක් නෙමෙයි. ඒ පෙන පිළුවේ ඇතුලේ මොහොතක් ගානේ බිඳෙනවා. ඒතර පොඩි බිඳු හැදෙනවා. පිටින් තව බිඳු එකතු වෙනවා. ඒවත් බිඳෙනවා. ඇතුලේ තියෙන ඒවා බිඳෙනකොට පිටින් ඇවිදින් එකතු වෙනකොට අඩු වෙන පෙන පිළුව අපේ ඉන්නේ නැහැ. ඒක වාගේ පෙන පිළුව දිගටම තියෙනවා පේනවා. පෙන පිළුවක් උපමා කරගෙන මේ කයේ හැටි දකින්න. ඔන්න කය කියන එකේ හැටි. දුර තිබුණා ළඟ තිබුණා ඉස්සර තිබිච්චත් ඕවා. දැන් තියෙන ඒවත් ඒ වාගේ. මතුවට හටගත කය කියන්නේ පෙන පිළුවක් ආයක. ඊ හටගන්න මායාවට අපි අහුවෙලා. ඒක මෙසේ පවතිවා මෙසේ පවතිවා කිව්වට සිද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම ධර්මතාවයක් ඒකේ නෑ. එහේ කයට හිමි ධර්මතාවයක් තියෙනවා. පෙන පිළුවක් වාගේ බිඳු හටගෙන බිඳු විදි විදි යනවා. යලි යලි එකතු වෙවි හටගන්නකොට අලුතෙන් බිඳු එකතු වෙනවා. ආපු බිඳු බිඳිල යනවා. මේ පොඩි ඇතිසිය පේනවා. ඒ වගේ රූප බිඳු හැදෙනවා. ඒවා බිඳෙනවා. ආයි කනවා බොනවා. බාහිරින් ගන්නවා. අලුතෙන් එකතු කරනකොට බිඳෙන ඒවා හරියට එකතු කරගුවාම අඩු වෙනවා පේන්නේ නැහැ. පවතින රූපයක් හැටියට ලෝකයා හැවටෙනවා. මෙන්න කයේ හැටි. මෙන්න රූපයන්ගේ හැටි. මේ විදිහට දකින්න කියන රූපය පෙන පිළුවක් වාගේ කියලා. මෙන්න උපමාව. කය කියන්නේ මෙහෙම එකක් කියලා දැනගත්තා නම්. කය පිළිබඳ යම් ආසාවක් තිබුණා වටිනා දෙයක් කියලා. පෙන පිළුවක් ඇනි කයක මොන වටිනාකමක්ද කියලා දකින්න පටන් ගන්නවා. එකපාර දකින්නේ නැහැ. ප්‍රඥාව මෝරපු තරමටයි දකින්නේ. ප්‍රඥාව නිකම් මෝරන්නේ. ඔය දැකපු ඇත්ත ගැන කයේ ස්වභාවය යලි යලි දිසි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා කායානුපස්සනාව වඩනවා. කායානුපස්සනාව වඩන වැඩ පිළිවිල කියන්නේ ඕකයි. කය පෙන පිළිවක් වැනි හැටි බලනකොට පෙන පිළිවු එක එක විදිහට තියෙනවා. වක්‍රයේ පෙන පිළිවු කහ පාටයි. මඩ පාටයි. තව දෙනෙක් විතරලා තියෙනවා නම් එහෙම බොර පාටයි. එහෙම නැත්නම් අලු පාටයි. ඒ පෙන පිළිවු හැදෙන්න එකතුනේ මොනවද? අපදරව්‍ය. ඒවත් අනුගුලෝ ඒව හැඩගන්න. පාටගන්න. මෙන්න මේ විදිහ කොතනක හරි පෙන පිඩුවක් හැදෙන්න අපදරව්‍ය නැති දෙන පෙන පිඩු හටගන්නේ නැහැ. අපදරව්‍යයක් නැහැ බොඳ වෙලා හිටන් පෙන පිඩු හැදේ. දැන් වතුර ටික කරේ නිකන් කරත්තලා කරත්තලා බලනවා පෙන පිඩු හැදෙනවා. හැදෙන්නේ නැහැ. සබන් ටිකක් මිශ්‍ර කරලා කරත්තලා බලනකොට හැදෙනවා. සබන් කියන වතුරට අමුතු දෙයක් එකතු කළා. එකතු කරලා හලත්තනකොට වෙන බිලු මතු වෙනවා. වෙන බිලු මතු වෙලා වෙන බිලු කැටි වෙනවා. තනි කර පිළිසිදු ඇල්වතු ටිකක් කලත්තලා කලත්තලා බලනවා. කියනවා වෙන බිලුවක් හැදිලා. හැදිලා නැහැ. අපදාවියක් එකතු කරලා ඉඳන් දාලා බලපුවාම වෙන බිලුවක් හැදිලා. දැන් වතුරට මිත්‍ර වෙලා කැලැත්තෙන අපදාවිය වලින් අපදාවිය කැටි වෙලා තමයි වෙන බිලුව හැදෙන්නේ. එහෙනම් ඒ වගේ මනස රාගයන්ට ද්වේෂයන්ට මෝහයන්ට අවිල අපදාවි වෙලා හිටන් ඒකෙන් හදාගත්තේ යන තමයි කය නැමෙති වෙන පිළිවෙල හැදෙන්නේ. රාගයේ ද්වේෂයේ මෝහයේ දුරු කෙරුවට පස්සේ අර මනසට වෙන පිළිවෙල හදන්න බැරුවවා මේ කය නැමෙති වෙන පිළිවෙල හදලකින් ඉවර නම් එදාට කය ඉවරයි. අන්න කය ඇති කරගන්න හැටි. රාගයේ නැමෙති කහට ද්වේෂයේ නැමෙති කහට මෝහයේ නැමෙති කහට තියෙන එක. රාගයේ ද්වේෂයේ මෝහයේ නැමෙති ලාටුව තියෙනක. ඒකට හේතු වෙච්ච දේවල් ඇදිලා ඇවිදිලා පෙනබිළු මතු කරන අපද්‍රව්‍ය වල පෙනබිළු මතු කරනවා වගේ අපද්‍රව්‍ය වල හදන කය හදන. මෙන්න මේක තමයි කය හදන හැටි. දැන් මේ විදිහට උපමා තුලින් නිතර විමර්ශනය කරලා දකින්න ඕනේ. ඕකට කියනවා කාය අනුපස්සන අවලනවා. මොන භාවනාව. එක තැනක ඉඳන් ඔය විදිහේ කල්පනා කරන්නත් පුළුවන්. එහෙම හදාගත්ත කයක් අරගෙන මම මොනවද ආයි රාගයට කරන්නේ? ද්වේෂයට කරන්නේ? මෝහයට හේතු වෙන කරන්නේ? මෙපදුවන්නා වූ කයක් හරි ලස්සනා කියලා නම් ඉච්චනම් කයට බැඳෙනවා. බැඳෙන රාගයයි ද්වේෂයයි මොහය දිලනවා. යලි යලි ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන සාක්කල් මොකද කරන්නේ? කයක් හැදෙන්න ඕනේ වයි එකතු වෙනවා. එකතු වෙවි යලි යලි කයක් හදන හේතු වෙනු කරගන්නවා. අන කය හා කයට හේතු. මේ එකතු කිරීම දුරු කරලා දැම්මොත් මේ කය වර්ණා කරන්නේ නැතුව කය කොන හැඟුම් නැටුම් ගැයුම් වර්ණා කරන්නේ නැතුව අසාර හිස් දේවල් කියලා දකින්න දකින්න රාග නැමැති ද්වේෂ නැමැති මෝහ නැමැති ලාටුව ඉවර වෙනවා. ගොඩ නගන්නේ නැහැ. එහෙනම් හිත පිරිසිදු වෙන්න වෙන්න පබස්සර විදම්බික්ක වෙච්ච ඉත්තන් කියන්නේ වැටෙන්න වැටෙන්න ඒ කරා යනකොට මොකද වෙන්නේ? කය හදන්න හේතු නැති වෙනකොට කය නිරෝධ වෙනවා. මතු කය හට ගන්න හේතු නැතුව යනවා. අන්න කය මතු හට ගත්තොත් අසහනිය එනවනම් කය හටගත්තේ නැත්නම් අසහනිය මිදුණන අසහනිය මිදෙන මග මොකද්ද? කය හට ගන්න తీවෙන එක දැනගෙන කය හට නොගන්න තියෙන වැඩ පිළිවෙල ගෙනින එක. අන්න මාර්ගය. කුමක් එසා කය හට ගන්නවද? රාග දේශ මොහ මුල් කරගෙන කය හට ගන්න හේතු හැදෙන. කුමක් එසා කය නැති වෙනවද? රාග දේශ මොහ යම් තැනක නැද්ද? එතන කය නැහැ. මට ඕනේ මොකද්ද? කය නිසා දුක හට ගන්නවා. කය නැති වෙන දුකක් නැති නිසා දුකක් නැති කර ගන්න නම් කයක් නැති කර ගන්න ඕනේ. කයක් නැති දෙයක් දුකක් නැහැ කියලා දැනගත්තාට පස්සේ අන්න දුක නිරෝධිය දැක්කා. මිදීකලෝ කය හට ගන්නවා. රාග දේශ මොහ ඇතුළුකලෝ කය හට ගන්නවා. රාග දේශ මොහ දුරුකලෝ කය හට ගැනීම දුරු වෙනවා. දැන් මම ඉතින් මොකද මට කර ගන්න ඕනේ? කය හට ගැනීම නතර කරන එකයි මට කර ගන්න ඕනේ. රාග දේහ මොහ හටගන්න එක දුරු කරගන්න නම් කයෙන් කරන රාග වැඩ මොනවද? සී කල්පනාවෙන් ඉඳලා බලනවා කයෙන් කරන රාග වැඩ. දැනගත්ත හැටි පහර ගහලා අතන දාන. ආයි කයෙන් රාග වැඩ කරන්නේ. කයෙන් කරන දේහ වැඩ මොනවද? ඒ කරන ක්‍රියාවලිය දැකලා. දේහ වැඩ පිළිලා කරනවා අතන දාන. කය කරන මෝඩ වැඩ මොනවද? ඒ මෝඩ වැඩ බලා ඉඳලා තීරුම් අරන් අත්තරේ පටන් ගන්න. එහෙනම් මේක තමා විහිං ප්‍රායෝගික පුහුණු කළ ඉස්සක් මිස කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් අනුන්ට අපි නිවන් දක්වන්න බැහැ කියන්නේ නෝකයි. අපේ නිවන අපි දකින්න ඕනේ. මේ මාර්ගයේ වැත්තකින් තියා භාවනාව කරනවා කියලා කර්මස්ථානය කරලා උදේ ඉඳන් හැය වෙනකන් ඉඳගෙන හිටියා. මේ ටික කෙරෙන්නේ නැහැ. ඒ කරන්න එපා කියනවා නෙමෙයි. ඒ කරක් කරන්නේ ওই ටිකයි. කයි හැටි දැනගන්න ඕනේ. එකදෙනකින් ඉඳලා කරන්නේ කයෙහි හැටි දැනගන්නේ. සීග ආවර්ජනා කරන්නේ. එනිඳා කයෙන් කරන ක්‍රියාවල් වලදී මම හැටි දැනගෙන මොකද්ද ගත්තේ? දැනගත්තේ මොකද්ද? මේ මේදී මේ ක්‍රියාව රාගිතයි, මේ ක්‍රියාව දේශසහගතයි, මේ ක්‍රියාව මෝහසහගතයි කියලා දැනගත්තා. අන්න ඒ නිසා තමයි මේ කය හටගන්නේ කියලා දැනගෙන. ඒ රාග දේශ මොහ වැඩ පිළිලේ කරන ක්‍රියාව සිහිනුවණින් ඉඳලා හිටන් අත්තරින් වැඩි මිදී යන සත්‍යෙට පත් කරගන්නව හරයක් නැති කායික වැඩ කරන්නේ නැහැ. හරයක් නැති දේශසහගත වැඩ කරන්නේ නැහැ. හරයක් නැති මොහොතකට වැඩ කරන්නේ නැහැ කියලා අර එකතැන ඉඳලා හිටන් සීගල හරයක් නැහැ කියලා තේරුම් ගත්ත එක තමයි කුලෝ තමන්ගේ චරිත රක්ෂණය හැඩ ගසා ගන්නවා ධර්මානුකූලව. මෙන්න මේක කරපු කෙනා කායනුපස්සනාව වඩන කෙනෙක්. ඕක අහකලා ඉතින් කේසාලෝමා නකාදන්තා සතෝ තතෝ දන්තා නකාලෝමා කේසාලෝ උනේ නැහැ කියන කීතියත් බිම බිමම තමයි ආයි නැගින්නේ. නැගෙන්නේ කොහොමද? හැබැයි හරි අමාරි ඔළු ගබනවා වගේ නිවන් දකින්න. ආසාවේ පෙරලි පෙරලි ඉඳගෙන ආසාව නැති කරන් දඟල් එක නම් ලේසි. ගැටි ගැටි හැපි හැපි ඉඳගෙන ගහ මරා ගනිමින් එක එකගේ අතපල්ලු හොයමින් දූෂ්‍ය වේවි ඉඳගෙන නිවන් දකින්න හදන එක තමයි අද කරන්නේ. නිවන් දකින්න මම වහගෙන ඉන්නේ. හැබැයි අමාරු එක මොකක්ද? කණ්ඩු වෙන්න එපා බං. ඔබගේ වැඩ පුළුවා. ඔකම එහෙම කිව්වා. ඔගේ මට මෙහෙම කිව්වා. මං නම් ඔය දේශින් අරින්න. ඉතින් බලව ආරහන් සම්මා සම්බුද්ධ. ඉන්න ගහන්න ඕන අරගෙන මට කරේ බැරි. අර පෙන්න දැන නැහැ. විද්‍යා දන්නම් පන්න සුබතලෝ. ආ බලන්න කර කියලා නේ. සුබතලෝ පිටු අන්තර පුදු දවසක්. ওই જાතිය භාවනා කරුවට එහෙම වැඩක් නැහැ. ওই જાතිය ලක්ෂේ පිළිවත් කෝටි පිළිවත් වැඩක් නැහැ. එන්න අගුණ වල ගන්නට වැඩක් නැහැ. ওই චරිත ලක්ෂණේ දැකලා තියෙන්න ඕනේ. මොකද්ද මේ කරන්නේ අපි කියේ. යමක යමක් නිසා රාගය හට ගන්නවද, ද්වේෂය හට ගන්නවද, මෝහය හට ගන්නවද? ඒ බඳු ක්‍රියාවකට මගේ ඇස ගන්න දිවනාසයේ ශරීරයේ මන යොමු කරන්නේ නැහැ. මං ඒකයි මට තියෙන මාර්ගය. ඒකෙන්ම මට මිදීම තියනවා නිවන තියෙන ඒක තුළ මිසක්. ඕකෙන් අහක නිවන නැහැ. නිවන් දකින්න බෑ. හැබැයි හරිය අමාරුයි මෙච්චර කල් ගිනාපු සසර ගිනාපු ඇලීමයි ගැටීමයි මුලාවයි දුරු කරන්නේ. හැබැයි දුරු කරන තාකල් නිවන් දකින්නත් බෑ. මාර්ගයේ වැඩින්නත්. හැබැයි පට්ටන්නම් ඉල්ල ගන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් දුන්න කෙනාට සකෘදාගාමි වෙනවා. 1000ක් දුන්න කෙනා අසෝවාන් කියනවා. ඉතින් දසලක්ෂයක් දුන්න කෙනා අනාගාමි කියනවා. මුළු ජීවිතේ 300ක් දුන්න කෙනා අරිහත් කියලානේ. ඔහොම දෙන්න පුළුවන් සහති කියනවා. ඕවා වැඩක් ඇටියව නෙමෙයි. කාගෙන්වත් අහගෙන නිවන් දකිනවා ඊතර මූලිකමක් නෙමෙයි. මම නිවන් දැකලාද කියලා කාගෙන්වත් අහන්නත් එපා. තමන් ධර්මයේ තුලින් තේරුම් අරගෙන සමාගයේ වැඩේ කරගන්න අනුන්ට කියලා වැඩකුත් නැහැ. තමන් අනුන්ගෙන් අහගෙන වැඩකුත් නැහැ. එහෙම එකක් නෙමෙයි ආරි මාර්ගය කියන්නේ. රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ කියන එක තමා විසින් කරගන්න ඕනේ. රාගක්ෂේ නිබ්බානං, ද්වේෂක්ෂේ නිබ්බානං, මෝහක්ෂේ නිබ්බානං. රාගක්ෂේ නිවනයි, ද්වේෂක්ෂේ නිවනයි, මෝහක්ෂේ නිවනයි. ඕක තියාගෙන නිවනක් නැහැ. එහෙනම් රාගක්ෂේ කරන්නම් රාගීට අසාර දේවි, අසාර දේවල් පිළිබඳව හටගන්න රාගය එහෙ තේරුම් අරගෙන එවඳුවන්නා වූ හිතවිලි ක්‍රියාවලන් මගෙන් අත්හැරී ගියා. සතර සතිපට්ඨානෙ උතන වැඩෙනවා. එනේන වින්දනයන් පිළිබඳව පස්සේ යන්නේ නේකොට. මේ රාග වින්දනය පස්සේ නේද මේ මනස දුවන්නේ. අනේ වේදනානුපස්සනාවෙන් දැනගත්ත එක පිළිබඳ වේදනාව අසාරයි කියලා දැනගෙන. කායික වේදනාව පස්සේ දිවුවොත් මට හටගන්නේ රාගය. දැවි දැවි ඒ වින්දනයේ පස්සේ ඒ පැසේ ගැටෙන්න දිවුවොත් මට හටගන්නේ ද්වේෂය. මුලාවටපත් වෙලා හිටන් මේ ලෝකේ ඇලි ගැලි වාසය කළොත් මට හටගන්නේ මෝහය. මේ රාගයයි ද්වේෂයයි මෝහයයි හටගන්නේ වින්දනයේ ස්වභාවය තේරුම් අරන්. එබඳු වේදනාවක් මට විඳින්න අත්දකින්න වෙලාවක මේක රාගික වේදනාවක් මේක ද්වේෂ සහගත වේදනාවක් මේක මෝහ සහගත වේදනාවක් කියලා දැනගෙන. ඒක අත්හැරීම වැඩි මිදියන් තාක්කල් මට නිවනක් නැහැ කියලා තේරුම් අරන්. ඒකේ අසාරත්වය දැනගන්න තාක්කල් අත්හරින්නත් බෑ කියලා තේරුම් අරන්. ඒක එතන ඉඳන් භාවනාව කරන අසාරත්වයේ තේරුම් අරගන්නවා. අරමුණ එන ඇහැකර දිවනාසයේ ශාරීරිය ආදී අරමුණු වෙනකොට ඒ අරමුණු පිටින් විඳරේ එනකොටම මේ අසාර විඳරයක් නේද දැකලා. යැයි එළිය ආවර්ජනා කරනවා. ආවර්ජනා කිරීමෙන් ගන්නවා තීරණයක් අත්හැරීම නොයල්ම විදීම හැර මේක අල්ලා ගැනීම මට කරන්න දෙයක් නැහැ. අල්ලාගත්තොත් අනාසයි. අතහැරියොත් නාසයි. තේරුම් අරගෙන ඉවර නම් අන්නේ විඳරයන් පිළිබඳව ආසාවන් බලාපොරොත්තු අත්හැරීම වැඩි විදි ගියා. එදාට වේදනාවක් වසනාව වැඩෙනවා. එක එක හිත් තියාගෙන එක එක බලාපොරොත්තු හදාගෙන මට මෙහෙම හිතයි, මෙහෙම කණ්ඩ හිතයි, මෙහෙම බොල්ල හිතයි, මෙහෙම තැනක ඉඳ හිතයි, මෙහෙම ලස්සන ගේක ඉඳ ඕනේ. ඔය බලාපොරොත්තු ඕවා තමයි විඥාන කිව්වේ. මෙන්න මේ බලාපොරොත්තු හිස් දේවල් කියලා දැනගෙන අත්හැරී ගියා නම් මට හිතන්න දෙයක් නැහැ. ඉතල අල්ලා ගන්න වටිනා දෙයක් ලෝකේ නැහැ කියලා. එවන්දි හිතවිලි ඔක්කොම අහක් කළා දානවා. ජීවත් වෙලා ඉන්නකන් යමක් හිතීවිදු හරියක් තියෙනවා නම් ඒ නිසා හිතන මිසක් ආසාවෙන් හිතන එකක් නෙමෙයි ඒක කියලා තේරුම් ගත්තාට හිතවිලි හිත හිතන එක ඉවර වෙන්නේ නැහැ. හිතන දේ විච ආසාව බලාපොරොත්තු ඉවරයි. අනිත් ධර්ම දැන් නම් චිත්තානුපස්සනා වෙන්නවා. මේ ලෝකේ මොනවද තිබුණා මට අල්ලා ගන්න හරියක් හැටිය ලෝකේ නැහැ කියලා. මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් පෙන පිළුවා. මේක අයත් පෙන පිළුවා කියලා දැනගෙන. ඒ වෙන් හිතත් ඇරී ගියා නම් ප්‍රමාණිකුලෝ ධම්මානුපස්සනාව වෙලා එනවා. නැ කය කයෙන් අල්ලා ගත්තහම වේදනා හිත අත්හැරනහම මේ වටිනා දේවල් නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. හිත පිළිබඳේවත් ගත පිළිබඳේවත් ලෝකේ පිළිබඳ කොහේ තිබුණත් වටිනවයි කියලා ගන්න හරියක් තියෙනවා කියලා නිගමනය කරන එකක්වත් නැහැ නේද කියයිද? අර එකදෙන ඉන්නකොට හිත හිතයිද? ඊට අනුකූල ලෝකෙ දිහා බලනකොට හිතමු දේ දනෝ බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒකට ලෝකේ මොනවා තිබුණත් බලාපොරොත්තුවත් ඇතරුණා. තන් ධර්මයන් පිළිබඳ බලාපොරොත්තු ඇතරනහම ලෝකේ පිළිබඳ බලාපොරොත්තුවත් ඇතරුණා. ලෝකේ පිළිබඳ බලාපොරොත්තු තියෙනක ලෝකේ පැවැත්ම හැදෙනවා. බලාපොරොත්තු ඇතරගෙන අතරින් වැඩි මිදී ගියා. ලෝකේ පැවැත්ම නිරෝධ වුණා. නැවතහු ලෝකේ හා සම්බන්ධ නැහැ. තියෙන කය තියෙනකම් මැරෙනකම් ඉන්නවා. ඉන් එහාට කය හදන්න විදිහක් නැහැ. හිත හදන්න විදිහක් නැහැ. හිතයි ගතයි ලෝකයයි ඔක්කොම එකට සම්බන්ධ වුණා. දුකේ නිදහස් වුණා. ගමන ඉවරයි. එන නිවන් මාර්ගය. හතරත් බත්තා. මේ ඔය ටිකේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න පුරුදු වෙන්නේ නැතුව නම් මේක කරන්න බෑ. ඉගෙනගෙන හරියන්නේ නැහැ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. අද පුරුදු වෙලා තියෙන්නේ ඉගෙන ගන්න. හතර සතිපට්ඨානි සතිපට්ඨාන සූත්‍රයේ කටපාඩම් කරන්නේ දඟලන්න. ওই සූත්‍රයේ කටපාඩම් කරන්නේ නෙමෙයි තියෙන්නේ ඒ තුලින් දැනුවත් වෙන්න. ඒ සූත්‍රයේ කටපාඩම් කරගත්තාම ආයතරය ඕකල්ලාගෙන ගායනවා ඉදින් ලස්සනට. ඉතින් ආයි මොකද වෙන්නේ? ආයි කාය වේදනා චිත්ත සම් පසෙම යනවා. සූත්‍රයේ ඒකේ කය. ඒකේ ආස්වාදයේ වින්දනේ. ඒක මට පාඩම් තියෙනවා මට මෙහෙම තියෙනවා කිය බලාපොරොත්තු අපි ආයෙනවා ඒ පිළිබඳ හිත. ඒක වටිනවා කියලා හිතේ ගබාම ඒකේ ධර්ම. හතර හති වට්ටානේ අහගෙච්ච ලෝක ධර්මයේ ආයි හිත බෙහෙත්. නැ සූත්‍රයේවත් උස්සන්න එපා කියලා බුදුරණන් වහන්සේ දේශනා කළේ මහන්නේ මේ ධර්මයේ උරුවට උපමා කරනවා ඊතර වෙන විෂක් අල්ලා ගන්න නෙමෙයි. කියලා වෙන්නේ ඒකයි. ඉතින් ඔය ටික හරියට තේරුම් ගත්තා නම් හතර හති වට්ටානේ තේරුම් ගත්තා වෙනවා. දැන් මේ තවත් එකක් තියෙනවා. දැන් ඔය අදත් හදාගෙන තියෙන ගැටලු මේවා. අර සිද්ධාත් කුමාරයා කුඩා කාලේ කුඹුරට ගිය වෙලාවේදී මේ තියාගෙන ඉන්නකොට දඹරුක් සෙවණේදී ආනාපාන සතියෙන් ප්‍රථම ධ්‍යානයට සමවැදලා හිටියා කියන කතාවක්. දඹරුක් සෙවණේ ප්‍රථම ධ්‍යානයේ හිටියා කියන කතාව නම් පෙළදහමේ තියෙනවා. ආනාපාන සතියවලත් මේ ප්‍රථම ධ්‍යානයේ හිටියා කියන එක පස්සේ ලියාගත්ත පොත්වල තියෙනවා. අටුවා පොතෙන් අටුවාවට පස්සේ ලියාගත්ත පොත්වල තමයි ආනාපාන සතියවල ප්‍රථම ධ්‍යානයට සමවැදලා කියලා තියෙන්නේ. පෙළදහම් පොතල තියෙන්නේ දඹරුක් සෙවණේ ප්‍රථම ධ්‍යානයෙන් හිටියා කියන ආනාපාන කතාව. ඒ මූලික පෙළදහම් පොතල නැහැ. පස්සේ විග්‍රහ කරන්න ගිහින් තමයි ලියා තියෙන්නේ දඹරුක් සෙවණේ ආනාපාන සතියවන්න ප්‍රථම ධ්‍යානයටපත් වුණා කියලා. ප්‍රථම ධ්‍යානයටපත් වෙන්න නම් ඒ කෙනෙකුට ඕන කරන කරුණු ටිකක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ දුරු වෙන්න ඕනේ. මේ ලෝකේ යම්කිසි ආකාර කාම ආස්වාදයන්ගේ බැඳීමක් හැදීමක් තියෙනවා නම් ඒතන හිත නිදහස් වෙන්න ඕනේ. ඒ පුංචි කුමාරයෙකුට ඕකෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ අර කිරිමව්ව. අර යට හොල්ලනවා, මෙහාට හොල්ලනවා, අරගෙන ඉබිනවා, පුරතල් කරනවා, උඩ පිසි කරනවා, රටේ යටි දිහා ළමයාට එකේ කැලි දෙනවා. දැන් මේ සිද්ධාත් වාරය කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි. බිම තියෙන කෙනෙක් නෙමෙයි. අතින් අතට අරගෙන පුරතාල කර කර ඉව ඉඹ මේ ඉතින් ලස්සන කුමාරයන්නේ පොඩි දරුවන්නේ. ඒ මෙයා කර කර ඉන්නට නිදහස් වෙන්න වෙලාවක් නෑ. හැබැයි ඉතින් ඔය වෙලාව මොකද කරන්නේ? දබරුක් තෙමල ඉන්නකොට දැන් මංගල හිහෑම හතරක් නගුලින් හරක් හරසන මොකද ලස්සන විදිහට සුන්දර ප්‍රදේශයක් හදලා කජුලුවත් බැහැලා මේ මංගල හිහිහෑම කරන වෙලාවේදී හරි අලංකාරයි. මේ රාජ කුමාරයා ගැන මතක ඇති වුණා හිටපු ගිරිමව්වරුන් අරග බලන්න කියලා. ඔක්කොම එක ලැයිපැත්තේ බලා ඉන්නකොට දැක නිදහස් වෙලා ආවා. කවුරුවත් ඇඟිලි ගහන්නේ නැති නිදහස් වෙලාවේ තිබෙතේ ඉඳගත්තර පස්සේ අල්ලන්න මුකුත් බලාපොරොත්තු නැහැ. එනම් පුරුදු වෙච්ච ඒක මොකද කරන්නේ? අත්හැරලා නිදහසේ ඉන්න මානසිකත්වයේ ගොඩනැගෙනකොට උන්වහන්සේ ප්‍රථම ධ්‍යානෙ නිකම් මේ. අත්හැරීමේ ලබන ප්‍රථම ධ්‍යානෙ උන්වහන්සේපත් වෙන්නේ කොහොමද? උන්වහන්සේ ඒ ටික තමයි අත්හැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් නිදහස් වෙනවා කියන ආව මානසිකත්වයේ ලෝතර බුද්ධත්වයට තේමාව කරගත්තේ ඔන්න ඔය දඹරුක් සෙවණේ සිද්ධ වෙච්ච හිංදී. ඒකයි මාර්ගය. අරක මේක බලලා නෙමෙයි. අල්ලා ඉන්නේම අත්හැරපුලාට නිදහස්. ඇතුලෙන් වෙන් වෙච්ච දාට නිදහස්. මෙන්න මේ මානසිකත්වයේ එදා දඹරුක් සෙවණේ මම ලැබුවා නේද කිය. අන්නේක තේමා කරේ තමයි බුද්ධත්වයට ධානීට මාර්ගය පාදගන්න. එතන පටන්ගෙන උන්වහන්සේ දැක්ක යමක් අල්ලගත්තොත් එතන ගැටුමක්. යමකින් නිදහස් වුණොත් එතන ගැටුමක් නෑ. යමක් අල්ලගත්තොත් එතන බැඳීමක් කාම ඡන්දයක්. යමක් අත්හැරියොත් කාම ඡන්දේ නෑ. යමක් අල්ලගෙන ඉමත් ගැටුනොත් එතන ව්‍යාපාදයක්. අල්ලගත්තේ නැත්නම් ගැටීමක් නෑ ව්‍යාපාදයක්. යම් කිසි තැනකට බැඳිලා හැඳිලා ඉන්නවා යමක් අල්ලාගත්ත. යමක් අල්ලාගත්ත නෙන්නම් සීනියක් විද්‍යාවක් නෑ. ඒ වගේම නොසන්සුන්කමක් කැවීමක් ඔක්කොම එන්නේ යමක් අල්ලාගත්ත. අත්තරකහම නොසන්සුන්කමක් නෑ, පසුතැවිලි නෑ. යමක් අල්ලාගත්තොත් කැඩේ විදේ විනාශ වෙයි, කඩයි විදේ විනාශ කරයි, කැයි විදේ විනාශ වෙයි යයිද මේ අදි සැකෝලි පිරিলা. අත්තල නිදහසුනොත් ඒ හැක එකක්වත් නෑ. එහෙනම් පංච නීවරණම නැහැ. අත්තල නිදහස ඉච්චාත් කියලා දැක්කර පස්සේ අන්න එහෙම ක්‍රමයක් මම දැක්කනේ දවරුක්ෂ වෙනි පොඩි කාලේ. අල්ලාගෙන ඉන්නේ අත්තර ගහම සාන්තත්වයටපත් වෙන්නේ නැහැ. අන්න නීවරණ දුරු කරන ක්‍රමී. අල්ලාගන්නේ වනිසා ගිනියෙනවා. අතරන වැඩි විදි ගියාම නිදහස. එහෙනම් මොනවද මම අල්ලා ඉන්නේ? මේ දේවල් අල්ලාගෙන ඉන්නවා කියලා දැන දැන. අල්ලා ඉන්නේක අත්තරින මග පාදා ගත්තාම නිදහසුනේ. අන්නේ නිදහසට එනකොට නිරායාසයෙන් ධානයටපත් වෙනවා. විපුල ලෙස වැඩෙනවා. බොහොම ලේසියෙන් ධානයටපත් වෙන්න පුළුවන්. අල්ලා ඉන්න තාක්කල් ඒ මත්තම ඉක්මොල යන්න බෑ. මෙන්න ආර්ය මාර්ගයේ උන්වහන්සේ ඒ පරිශ්‍රණයේදී ලෞතර බුද්ධත්වයට තේමාව කරගත්තේ උන්වේ තේමාව. අධ්‍යක්ීම මොකද්ද? දඹරුක්ෂේවණයේදී නිදහස් වෙලා හිටපු වෙලාවෙදී ලැබු සාන්තිය. ඒ තේමාව කරේ තමයි අල්ලාගෙන වඩන එකක් නෙවෙයි අත්හැරීමේ වඩන එකක් කියලා දැනගත්තා. අල්ලාගත්තු ආර්ය මාර්ගයක් නෙවෙයි. අසාරත්වයේ දැරගෙන අත්හැරීම වැළී විදියොත් මාර්ගයේ වැඩෙනවා. ආර්ය මාර්ගයේ ධ්‍යාන කියන්නේ කුමාරයාට ආවරණ වාගේ. නැති වෙන්නේ නැහැ. ධ්‍යාන අවිඥාවලින් පූර්ණයි ආර්ය මාර්ගය. අමුතෙන් දෙහන් වරන්නේ අවිඥාව වරන්නේ දෙයක් ආර්ය මාර්ගයේ නේ. ආර්ය මාර්ගයේ සියල්ලම පූර්ණයි. එහෙනම් ඒකයි මේ පින්නුයි. ඉතින් අදත් වෙනකන් පස්සේ ලිව පොත්වල ඉස්කෝල ළමින්ගේ පොත්වල දබරු කෙවෙන්දි ආනාපාන හතිය වල බුදුනා කියලා මේ මේ විදිහට ප්‍රථම ධ්‍යානෙපත් වුණා කියලා. මෙහෙම ලියා තියෙන එකෙන්ද අපි තාම පටලවාගෙන ඉන්නවා. අර හුස්ම අල්ල ගන්නම දගලලා. ඉතින් අත්‍යදී නොවැළී මිදී නිදහස් වෙන්නේ සාන්ත සත්වයටපත් වෙන ධර්මාභෝධි. එතන ධ්‍යාන මාර්ගඵල අවිඥා සියල්ලම පූර්ණ වෙනවා. දිවස දිවකනත් ඒ තුල ලැබෙනවා.
සියලු ලෝක සියලු සත්ත්වය සියලු ලෝකයි සියලු සත්ත්වය කියන අදහසක ඉන්නේ. සියලු ලෝක සියලු සත්ත්වය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අත්හැරීම නාසයි, සොයල්ම නාසයි, මිදීම නාසයි, ජීවනම නාසයි. ජීවනම නාසයි, ජීවනම නාසයි, ජීවනම නාසයි, ජීවනම නාසයි. භක්මකන භාවනා කොහොම හොඳයි. ඒ වගේම එක දෙයක් කරන්න පුළුවන්. සියලු ලෝක සියලු සත්ත්වය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ගොඩේ ගතර පස්සේ යන්නේ සියලු ලෝක කියන සම ලෝකයක් වාහුවෙලා. කාම ලෝකත් වාහුවෙලා, රූප ලෝකත් වාහුවෙලා, අරූප ලෝකත් වාහුවෙලා. පඤ්චස්කන්ධ සංඛ්‍යාත ලෝකේ වශයෙන් ගත්ත ශරීරත් වාහුවෙලා. ඉති මෙතනක කිසිවක් ඉතිරි වෙලා නැහැ. සියලු ලෝක සියලු සත්‍ය කියන්නේ. අනිත්‍යයි. කනසේ ප්‍රයත්නක් නැහැ. ඉද්දේ නැහැ. දුක්ඛයි. ඉද්දේ නැත්නම් දුක්ඛයි. අනත්තයි. අනත්තයි. එහෙනම් මේ සාරජිනේ ආර්ථයක් නැති අදවයි. අනත්තයි. අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. දැන් ඉතින් දැකන්නේ ආදීනෝදී. ආත්මෙත් පැත්තේ ඉන්නොනේ සම්මත නියමයේදී. අත්හැරීම නාසයි, නොවැල්ම නාසයි, මිදීම නාසයි, ජීවනම නාසයි. අනාත්මයි. ජීවනම නාසයි, ජීවනම නාසයි, ජීවනම නාසයි, ජීවනම නාසයි. අපි එල්ල කරපු අදින්දක්. දැන් ඕක කර්මස්සා. ඕක කර්මස්සා නිදිවිර උගන්නනකොට අපි දකින්නේ අරග විදිම හිට වෙනවා. අත්හැරෙන පැත්තක් තියෙනවා. ආදීනෝ දැක ලස්සන්නෝ හරි සංජයකට ඒ පැත්තට හැරෙනවා. ඒ පැත්ත එල්ල කරු විමන කරා මිදෙන්න. ලක්ම කරගෙන මේ භාවනා කරන්න බුලා ඒක දෙන්නක් කරන්න ඕනේ. ඔය හොඳ වෙරි වෙනද පේන බඩ ගන්න. ඒකමත් ඇති. හැබැයි ඒකේ දැන් අපි අර කිව්ව විදිහට ගන්න ඕනේ. දැන් පවතින කයේ පවතින ස්වභාවය අවංකයි කියලා හැඟීම ගත්තහම නම ප්‍රමාද වෙන්න බලන්න. ඒකත් බලපාන. දැන් කයේ දැනෙන්නේ අපි මානසික දුවයක් තියෙනවා. කායික දුවයක් මානසික දුවයක් දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දැනෙන දුවේට අවංකයි කියව මම මල්ලගේ දැන් තියෙන මේ ඉතුරු ලැබෙන අවංකත්වය කියලා හැඟීමක් ගත්තා. මල්ලගේ පාපකිය කයින් වෙලා ගියා දැන් ඉතුරු ටික මගේ අවංකයිනේ. අන්න එහෙම හැඟීමක් ගත්තා. ඒ රාජ්‍යයේ පවතින පංචස්කන්ධයක අවංකත්වයක් උතන සම්පත් වෙනවා. අන්න ඒක අදහස ගන්න ඕනේ. අත්‍යවශ්‍යම හරියයි අවංකයි. විදුණු හරියන්නේ අවංකව. මේ පිළිදෙණි අයිත් බබා. ඒ අත්‍යරිමිදී නෑ දී කියන්නේ. නෑ ඉතින් හරියට යමක් තියනවනම් ඒ ටික වාස්තාවයි. ඒක අයි කරන්න ඕනහරි. ඒ ටිකත් අයි කරන්න. තවත් පුරුදවන්න. ඒ අන්තිම බලවල හරියට ඔක්කොම දුක් කළා බලන්න. නාමවලව දුරු බලව ඉදිරියෙන් නැත්නම් එක අවස්සක් කියලා. දැන් අවස්ස වෙන්නේ නිවනයි කියලා දැනගත්ත ගමන්. පිරිසි පිළියන්නේ නිවන විද නිවන අත්හැරීම වැඩි යම් විදි රාගක්කේ දේසක්කේ මොහක්. අවස්සයි කියන්නේ එන්නේ. රාගක්කේ නැණ දේසක්කේ නැණ මොහක් වෙන එකයි කියන්නේ. අන්‍ය ඒ අදහසින් වැඩිද පටන් ගන්නවා. කෙලවරෙන්නේ නිවන. විඥානයෙන් දෙකමයි නැගෙන්නේ. දැන් අනන්දයන් මේ භව අරුදි අනාතයි නාතයි කියන වචනේ ගත්තා. ලෝක අනාතයි නිවනම නාතයි. මේක ගන්න පුළුවන් කෙටි කරගෙන. ලෝක අනාතයි කියන ලෝක කියන්නේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන එහෙම දැක්කේ නැහැ. එහෙමත් දැක්කේ. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි නිවනම නාතයි. දැන් මෙහෙමත් දැක්කේ. දැන් විදර්ශනා කෝරුවකට හොඳ දෙයක්. හරි. ලැබෙන්නේ මෙහෙමයි. අනාතපත්ත දීගෙන නාතා කියන නිවනම කරගත්තා. උපසමානුසය දෙමු කරන්නේ දැනගන්න. දැන් අනුසතිය දීපන්. ඒකෙන් ලැබෙන චිත්ත ප්‍රවාදය කියන නිවන නාදා කියලා ගන්න. නිවන දීකරන ඇති වෙන නිරාංක ප්‍රීති. ප්‍රීති මාංශ කායෝ පස්සත්. කායික දැල්ලු එකත් එකයි නේද? පස්සන්ද කාය දුක දෙන්නේ විදිනවා සමාධිය. එහෙනම් සමාධිය. ආර්ය මාර්ගයේ තුලම ඒ සමාධිය එකින්ම ලැබෙනවා. සමද විදර්ශනා දෙකෙන් බලන නිවන අරමුණු කරලා ගන්නවා. රාගක්ඛයයි දේසක්ඛයයි මොහක්ඛයයි මේ අවක්ඛයි කියන්නේ කියලා ගත්තා. මේ ප්‍රාණඝාත අදත්තාදාන කාංජාචාර නැති නිසා අවක්ඛයි කියනවා. ඉදුරු ටිකෙන් නෙමෙයි අර අවක්ඛ නැති නිසා. දැන් අපි අදහස් දෙකකට ගන්න පුළුවන්. ඒ ටික නැති නිසා ඉදුරු ටික අවක්ඛයි කියලා ගත්තා. තව දෙයක් නෑ වැඩි. අත්දැකීම නැන්නු විදීම කියන එකට අත්දැකන හැටි මේක හම්බුනේ කියලා දැනගත්තා. ඒක නිවනත් එක්ක වැඩි. නිවන දෙද පිට. ඉදුරු හරියක් අත්පත් දෙන පැවැත්මක සුද්ධතාවයක සම්මතිය ඉඳ පිට. එදෝ පෙන්නුවද නැහැ. සතුට ධ්‍යානය යන්න පුළුවන්. ඒක මාගේ පීඩා. ඒත් අපි අරමුණුනේ පැවැත්ම. පැවැත්ම අරමුණු කරලා බලන්න පුළුවන් සමතු. අත්‍යවශ්‍යම නොවැල්ම විදීම අරමුණු කරගෙන බලන්න පුළුවන් විදර්ශනාව. විදර්ශනාව වැඩුවා. ඒකෙත් එක්කම දහම් ප්‍රීතිය දහම් දුරය කියලා ඒකෙත් නැගෙන සමතු. විදර්ශනාව නැගෙන සමතියත් එක්ක. ඒක උගත පහසුයි. වැඩිපුර හොඳයි. මොකද විශේෂයෙන්ම දෙන්නේ ඉස්සෙල්ලා අවක්කයි ගිරිදි කියන මුලින්ම දෙන්නේ එක්තරා සමදේකින් වැඩෙන්න වෙනවා නේද? එතනින් වැඩෙන ගමයි අපි කියන්නේ ආයි අවක්කයි ගිරිදි කියන අත්‍යරි ගියා හරි අවක්කයි කියලා ගන්න කියලා. එතන ඉඳලා ප්‍රාප්ත වෙනවා. ඒකම ඉඳලා ප්‍රාප්ත වෙනවා. අර භාවනාවෙන් ඉඳ පැත්තට බෑ. පැවැත්ම ඉතුරු ටික අවංග පිළිදු දැරින් දකින්නට සමදියක් දෙකලයි වෙන්නේ. ඒක අරමුණක් තියෙනවා. බුද්ධ භාවයේ නැමැති අරමුණට පැවැත්ම සුද්ධත් වෙන්න දැක්කා. චතුර්ථ ධ්‍යාන අවස්ථාව සුද්ධත් වෙන්න දැක්කා. ඒක අපි දැකේ පැවැත්ම. පැවැත්ම කියවෙන්න සමතය. පැවැත්ම ගැන ඉස්සුවා. ඒ කියන්නේ රූපාවචර පැවැත්ම කිතුරුනි. ඒ රූපාවචර පැවැත්ම දෙක අපි දෙන්නේ කියලා. දැන් අපි දෙන්නේ සමතේ ධ්‍යාන එකක් දෙකක් වෙන්නයි කියන්නේ. දෙලින්ම සමාධිය ලැබිලා තියෙනවා. සමාධියේ යථාභූත ඥාන දර්ශන පාරම්පරියක් ඉන්නේ මා. දැන් විදර්ශනා ගත්ත ගම වැඩි. දැන් උන් ගත්ත ලෝකානාතයි නිවනම නාතයි. එහෙමත් ගන්න පුළුවන්. ඒ වගේම ලෝක දේකුම් ගත්තම ලෝක අනාථයි නිවනම නාථයි නිවනම නාථයි එහෙමත් යන්න
පුළුවන්.
එහෙමත් යන්න පුළුවන්. සමහර අදහස් දෙනවා. ඒකත් යන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ අනාථයි එහෙමත් ගැතේ. නිවනම නාථයි. පංච උපාදානස්කන්ධ අනාථයි අත්තරීම නාථයි නොවැල්ම නාථයි විදීම නාථයි නිවනම නාථයි. නිවන කියන එකට තව ලඟ කරන්නේ අත්තරීම නොවැල්ම විදීම නිවන ප්‍රමාණිකව සතුවේ සතුවේ යනවා. නිවන කියන එකෙන් දෙන්නේ පැහැදිලිව දැනගන්න කොටගන්න. අනේ එහෙම දැනෙන්න පටන් ගන්නකොට අත්හැරියෝ විදිනු වෙනවා කියන කතාවෙන් නිවනම නාථයි නිවනම නාථයි කියවද? ඒ නිවන කියන්නේ නාථ එකක් නිකක් වෙන එකක් නෑ කියන එක තමයි නිවන 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 හේතුවක් ඇති. එහෙම එන්නේ කිටි වෙන්නේ. නාථත්වේ නාථත්වේ ඒකත් ඒ. මොකද කොහෙන් හරි වැටෙන්න ඕනේ අනිත් අත්හැරීම නොවැළ විදිය මනසද එන්නේ අරගෙන විරාග සංඥා නිරෝධ සංඥා වගේ වැටෙන්නේ. සබ්බ ලෝකේ අනවිද අනවිද සංඥා. මේ ආදිවල මේ සංඥාව වැඩෙනකොට අපිට ඉන්නේ කර්මස්ථානයේ කිදි කරලා ගිරිනා හැංගීමකට ගන්න. හැංගීමද ගත්තා ඊටපස්ස වැඩිනවා. මේ මුල් අවස්ථාවේ විග්‍රහය තෝරගන්න ඕන. අර අයන්න අල්පයන මායන කියලා ගෑන් රූප ගැබෙලා අම්මා කියනවලු කුංජි කාලේ. අර ඒක රූපේ නෑ. ඊග අපිට ඉන්න අයන්න අල්පයන මායන අම්මා කියලා එහෙමත් දීයේ. ඊටපස්සේ අපු ලෝකයා කියන්නේ කියලායි. මේ ඉතින් හොරේ කී කියද අම්මාගේ හදානපත්. ඔහොම දුන්නාට පස්සේ මොකවත් කී කියන්න කතාවනේ. ඉස්සක් ගන්න අම්මා කියලා කියනවා. කොහොම කීයේ වෙලා බලාගෙන ඉඳී කියන්නේ බලාගෙන කියවෙන් කියවෙන් යන බලා මැදි මාගේ පුරු වුණා. අර මුලදී අපි ඒ කරන ආපු අපි මුලදී අර කොහොමද? ආයන්න අල්මයන්න මායන්න කියලා ගෑනුක ගෑන අම්මා එහෙමත් කිව්වා. ඔයන්න මුල්දද නැන්න ලවුල පදරට කියන එක දන්නේ නැහැ මොකද කිව්වේ? උන එහෙමත් කිව්වා වගේ. දැන් ඔකම කිව්වට පස්සේ අපි ආයතනයක් අපි ගියේ කියේ රූප බල බලා කියන කාරියක් අවත් වෙනවා. මිනිමේ කර්මස්ථානයක් මූලාරම්භක අවස්ථාවේ තමයි විග්‍රහ කර කර විච්ච නැතුව වැඩිපුර කර්මස්ථානය දෙන්නේ. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් හුරු වෙන්න පටන් ගන්නවා. නිවනට හිලෙයි. නිර්වාණ නිවන පිළිබඳ සංඥා වැඩෙනවා. ඉවනේ සංඥාවත් අතරයි. ඒක හැඟීමට නෙමෙයි. ඒ විදිහ තමයි අන්තිම ඉවර කරන්නේ. අලු පිළිවිලි අලු පුරු ක්‍රමයක් වගේ. මේකින් ඉතින් ආලෝකම අපි ඔය ක්‍රමින් ගත්තා. නිවනේ මෙබිට අවංකත්වයක් නැහැ. නිවනේ මෙබිට පිරිසිදු බවක් නැහැ. නිවන හැර පවිත්‍රත්වයක් නැහැ. නිවන හැර ප්‍රකාශරත්වයක් නැහැ කියලා ඉතින් අදහස් ගන්න. එහෙම ගත්තගෙන අවංකයි පිරිසිදු කියලා වල්ලපොන වැඩි නිවන. පාපේ නාග්යාවේ සුද්ධතාවේ අවංකයි. එහෙම ගත්තොත් සමාධිය. ඒක බුල ආරම්භගෙන මෙහෙම කරන්න ඕනේ. මොකද එකපාර නිවන බෑ ගත්තා නම් නිවන විද පිහිටන්නේ නැහැ. ලෝකේ ආස්වාදයේ බැඳලා තිබිච්ච හිත. අත්‍යවශ්‍යමදී වැලියාව නිවනයි කියලා හැබැයි ඔය එක අත්‍යකින් ලබාගෙන මොනේ? ඒක දුර දකින්න. එහෙම නැත්නම්ද?
දැන්
මේ ආනාපාන සති භාවනාව කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ යමක් තියෙනවා. ඒ දේශනා කළ භාවනාව මේකයි කියලා විනිවිද පැහැදිලි. ධර්මය අධර්මය කර දෙකට. අනිත්‍ය බව. ධානිය මුත්‍යලෙ. ඒ කියන්නේ අනිය යෝනි. මේ බුදුදහමේ කතාවක් ඒක ලකන. ඒවල ආනාපාන හරි බෑවන්නේ මේ වලේ පරපරාය කියලා අපි කියන්නේ. ඔව්. ඒක කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ ආනාපාන හදී මේකයි කියලා කතාවක් ඒක ලකන. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් නොවන දෙයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් කියලා කිව්වොත් ධර්මය අධර්මය කියලා බුදුන් වහන්සේ ලකවාදයක් කියනවා. අන්න ඒක බලපානවා ධර්ම මේ අර මේ බුදුන් වෙදික කෙනෙක් ආනාවිතික මාර්ගයට වැඩ. ඒක බාධාවක් ඒක. දැන් අපි තව මස් මාස ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මස් මාස කාපු නැති කෙනෙක් කියලා කියනවා කියන්නේ. හිම අපාගත වෙන්න වැඩක් නෑ. දන්නේ නෑ වෙන වැඩි. මොකද බුදු පියාණන් වහන්සේ අපුද්ද දෝරණාවක් කරා. දැන් පාර මන්දකයි ගලක ගහලා තියෙනවා. මොකද්ද? තව මස් ගන්න බුදුබණ නොදන්න. කොහොමද හරිනම් මේක. දැන් මහා කරුණාවෙන් කියලා ඉඳගෙන ගහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගවමස් කාල නැහැ කියන එක ඔප කරන්න බැහැ. දතමස් අහන්න ඕනේ ගවමස්. බුදුරජාණන් මස් මාස වලලා තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ බුදුබණ දන්නේ නැහැ කියන එකයි දැන් ඔප් වෙලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඒක හිතුවේ නැහැ. ඒගොල්ලෝ ගහද්දී මෙහෙ පැත්තකට ගහන්නේ. මේ මස් කෑවේ වළක්වන්න බෞද්ධයන් කියන දේ මෙහෙමයි කියන අදහස කරගෙන තමයි අර දප්තිය කියන්නේ. ගවමස් ගන්නව බුදුබණ නුදන්න. දැන් බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි. ඔව්. ගහගෙන. දැන් බුදුරජාණන් වහන්සේම ගවමස් වන්දන කරලා බුදුරජාණන් වහන්සේ දිවිසෙනි කළේ ඉවරයි නේද? දැන් කොහොමද ගලපේ? දන්නේම නැතුව. අමාරු වෙන්නේ. දැන් ඒ ඕවගේ දේවල් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නිගණ්ඨනාත බුද්ධ තමගේ ගෝලියෙකුට කියන්නේ. සානගත කරන්න එපා. ඒකාන්තයෙන් අපායයි. හොරකම් කරන්න එපා ඒකාන්තයෙන් අපායයි. රාගය වන්දනා කරන්න එපා ඒකාන්තයෙන් අපායයි. දස අකුසලිය ගැන කිව්වා. මේක වැඩිපුර කරන කෙනා ඒ වැඩිපුර කරන කෙනා අපායයි. ගෑන්තරේ කෙනා වැඩිපුර කරන කෙනාම අපායයි. යමක් වැඩිපුර කරන්නේ නේද උඹ අපාගත වෙනවා. මෙහෙම කියන වදනයක් ඉන්න. දැන් මේක බැලුව බැලුවම නරක දෙයක් නෙවෙයි නෙවෙයි කියලා තියෙන කොහරි අපාය වේලා ගන්නයි බල වේලා ගන්නයි කියලා කියන්නේ කුල නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් වැඩිපුර කරන දෙයින් ඒ හේතුවෙන් අපාය යනවා කියලා. අද කිසිම වගකීම මේක අපාය යන විදියක් නැහැ කියන්නේ. ඒක හේතුව අහන්නගේ උදාරණා දේම හේතුව. යම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම්, ඔහුගේ දෛනික කාලේ හැයයි දවාලයි ගත්තාම දවසක් වෙන් කරගෙන. දවසකට ප්‍රාණඝාත කරන වෙලාවද වැඩි ප්‍රාණඝාත නොකරන වෙලාවද කියලා. වැඩිපුර කරනවා දෙන්නේ අපාය යනවා නම් වැඩිපුර කරන්නේ මොකද්ද? ප්‍රාණඝාත කරන වෙලාවද වැඩිපුර කරන්නේ මේ නොකරන වෙලාවද? රාමිනි ප්‍රාණඝාත කරන දේ විනාඩි ගණන් කර කර නොකරන වෙලාවම වැඩි කි. වැඩිපුර කරනවා කියන අපාය යනවා කියුවා. වැඩිපුර නොකරන හරිය දිවි අපාය යනද? එහෙන ප්‍රාණඝාතය කරන බුද්ධිලි අපාය යන විදියක් නැහැ නිකන් වාද මුත කියන විදියට. මේ පොර කරවන්තා කරනවා. වැදවල් කියන දවලා තුල මිනිහ වරවරවජා කරන වෙලාවයි වරවරවජා නොකරන වෙලාවයි මේ දෙකේ කෝකද වැඩි කියන්නේ. සම්නි වරවරවජා කරද්දී බය ගන්න කයි විනාඩි ගන්න හරියයි නොකරන වෙලාව වැඩි. එහෙනම් වැඩිපුර කරන හරියෙන් අපාය නැහැ වැඩිපුර කරන්නේ නොකරන හරිය. එහෙනම් අපායන්නේ කියන්නේ